ආදරණීය දුවෙකුට රුහුණු ගුවන් විදුලිය මගින් සංවිධානය කරන රුහුණු ගුරුගෙදර පාඩම් මාලාවෙහි 10 ශ්‍රේණියේ ජීවේ අඛණ්ඩතාවය දෙවැනි පාඩමත් එක්ක තමයි අද අපි මේ ආකාරයට සම්බන්ධ වන්නේ. මාත් එක්ක මේ අවස්ථාවේ මේ පාඩම ඉදිරිපත් කිරීම සඳහා මාතර කපුගම කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රසන්න අබේගුණරත්න මහතා සහභාගී වෙනවා. ඉතින් අපි අද ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ අර ශාක කෘතිම වර්ධක ප්‍රචාරණ ක්‍රමවල බද්ධ කිරීම කියන මාතෘකාවේ සිට ඉදිරියට තමයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ.
එහෙනම් සර් අපි ආරම්භ කරමු බද්ධ කිරීම කියන කොටස. දැන් මාත් එක්ක මේ මොහොතේ අපිත් එක්ක ගිය සතිය වගේම ඉන්න හිත්තටිය ධර්මරාජ මහාවිද්‍යාලයේ සාරංග වීරසිංහ ගුරුපියාත් මේ මොහොතේ අප සමග සම්බන්ධ වෙනවා. ඉතින් අපි බද්ධ කිරීම ඔස්සේ තමයි අවසානට පාඩම නතර කරේ. ඉතින් බද්ධ කිරීම ගැන කතා කරද්දී සර් බද්ධ කිරීම ආකාර දෙකක් ගැන අපිට කතා කරන්න වෙනවා නේද? එතකොට මොනවද බද්ධ කිරීම ආකාර දෙක පොඩ්ඩක් පැහැදිලි කරොත්?
ඔව් ඊට ඉස්සෙල්ලා සර් මම පොඩ්ඩක් බද්ධ කිරීමකදී කොහොමද ඒ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්.
බද්ධ කිරීම කියන එක පැහැදිලි කරන්න අමතක වුණා.
ඔව් එතෙන්දී ශාකයක අංකුරයක් හරි රිකිල්ලක් හරි තවත් ශාකයකට පටක සම්බන්ධයක් ඇතිවන ආකාරයකට සම්බන්ධ කරහම තමයි අපි බද්ධ කිරීමක් කියලා කියන්නේ. මෙතෙන්දී ඒ තෝරා ගන්නා ශාක බන්ධුතා සහිත විශේෂවල ශාක වෙන්න ඕන. ඒ කියන්නේ අපි උදාහරණ හැටියට කියනවා නම් අඹ ශාකයක් බද්ධ කරනවා නම් අඹ ශාකයකට බද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ අඹ වර්ගයේම ශාකයක් තමයි.
අර අපි කියනවා එකම කුලයක ශාක වෙන්න ඕන කියන එක නේද?
ඔව් එකම කුලයේ. ඒ කියන්නේ අපි එකම එම අඹ නම් අඹ විශේෂයේම බන්ධුතා සහිත
ප්‍රභේද සහිත ශාක තියෙනවා. ඒවා අනුව බද්ධ කරන්න පුළුවන්. අර දියුල් සහ දොඩම් ශාක දෙක එකට බැඳිලා යන එකම කුලයේ ශාකනේ. ওই දෙකත් අපිට එකට බද්ධ කරන්න පුළුවන් ශාක දෙකක් තමයි. එතකොට අපි මෙතෙන්දී අර බද්ධ කිරීම දිස ග්‍රාහකය සහ අනුචය කියලා කොටස් දෙකක් ගැන කතා කරනවා. මොකද්ද මේ ග්‍රාහකය, මොකද්ද මේ අනුචය?
ඔව් දුවේ පුතේ, ග්‍රාහකය කියලා අපි හඳුනාගන්නේ බද්ධ කිරීම සඳහා යොදා ගන්නා මව් ශාකය, නැත්නම් පොළවට සම්බන්ධ වෙලා තියෙන ශාකය. මේ පොළවට සම්බන්ධ වෙලා තියෙන ශාකය, පසට සම්බන්ධ වෙලා තියෙන ශාකය තමයි අපි ග්‍රාහකය හැටියට හඳුනාගන්නේ.
ඔව්, එතකොට ග්‍රාහකය කියන කොටස මොන වගේ ගුණවලින් යුක්ත වෙන්නොත් සර්? ඒ කියන්නේ ග්‍රාහකයක් අපිට තෝර ගැනීමේදී ඒක අපි කොහොම ශාකයක්ද අපි ග්‍රාහකයක් විදිහට තෝරගන්න ඕන?
ඔව් දුවේ පුතේ, දැන් ග්‍රාහකය තමයි අපි පොළවේ සම්බන්ධ වෙලා තියෙන නිසා ඒක තමයි දිගට පවත්වාගෙන යන ශාකය. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ග්‍රාහකය ශක්තිමත් මූලපද්ධතියක් සහිත වෙන්නට ඕනේ. ඒ ජීවිත ඒ ශාකයේ ආයු කාලය පුරාම එයා තමයි ඒ ශාකයේ පෝෂණය කිරීමේ කාර්යය සිද්ධ කරන්නේ. ඒත් එක්කම ඒ ග්‍රාහකය සඳහා තෝරා ගන්නා ශාකය ඒකාකාර වර්ධනයක් සහිත ශාකයක් වෙන්නට අවශ්‍යයි. ඒත් එක්කම එයා ශක්තිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ රෝගවලට සහ පාරිසරික වෙනස් වීම වලට බොහොම හොඳින් ඔරොත්තු දීමේ හැකියාව සහිත ශාකයක් වෙන්නට ඕනේ.
දැන් සර් කිව්වා මට මතක් වුණා අර වල් රෝස නැත්තම් ඔය නුවරඑළි ප්‍රදේශවල ගොඩක් වෙලාවට ඔය බද්ධ කිරීම ඔස්සේ මල් වගාව කරනවා. ත්‍රිදි අර වල් රෝස කියන වර්ගයේ තමයි අනිත් ශාකේ අනුජ කොටස ගෙනල්ලා සවි කරන්නේ. මොකද ඒකට පරිසරයට හොඳින් ඔරොත්තු දෙන්න පුළුවන් මූලපද්ධතියක් සහිත කොටසක් වෙනවා.
ඔව් ඇත්තටම ප්‍රසන්න සර් මේ සෑම ශාකයකම වගේ උසස් ලක්ෂණ සහිත ප්‍රභේද පවතිද්දී වල් දර්ශයක් තියෙනවා. ඒතර ග්‍රාහකය සඳහා වල් දර්ශයක් තෝරා ගැනීමේ මෙතන වැඩි වාසිය තියෙන්නේ. ඒ වල් දර්ශය ගොඩාක් වෙලාවට ඉබේ කොහේ හරි හැදෙන එකක්. ඒක අර පරිසරක තත්ත්වයන් ඕනෙහිකට ඔරොත්තු දෙන හැකියාව සහිත ශාකයක් වීම.
ඔව් දැන් ඊළඟට සර් අපි අනුජය ගැන කතා කරොත් අනුජය දැන් අපි ග්‍රාහකයකට ගෙනල්ලා අනුජයක් සම්බන්ධ කරනවා. එතකොට අනුජය කොයි වගේ සුවිශේෂ ගුණයකින් යුක්ත වෙන්න ඕනද මේ තෝරා ගන්න?
අනුජය හැටියට අපිට අංකුරයක් සරි හරි රිකිල්ලක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මේ අනුජය අනිවාර්යයෙන්ම අපි දැන් මේ බද්ධ කිරීම කරන්නේ වාසිදායක ලක්ෂණ සහිත නවශාකයක් ඇති කරගන්න නිසා අනුජය අනිවාර්යයෙන්ම යහපත් ලක්ෂණ සහිත, ඒ කියන්නේ උසස් ලක්ෂණ සහිත ප්‍රභේදයක් වෙන්න ඕන. මේකට මම හොඳ උදාහරණයක් කියන්නම්. දැන් කොහු අඹ අපි ආහාරයට ගන්න එච්චර කැමති නැහැ. නමුත් කොහු අඹ ශාකයකට අපිට පුළුවන්කම තියෙනවා කර්තකොළඹන් වගේ උසස් ලක්ෂණ සහිත ශාකයක් බද්ධ කරගන්න. එතකොට ඒ කර්තකොළඹන් තමයි අපිට අවශ්‍ය කරන්නේ මෙතෙන්දී වැඩි දියුණු කරගන්න. හැබැයි කොහු අඹ අපි කන්න කැමතිත් නැති, ඒක රසත් අඩු ශාකයක්. අන්න ඒ වගේ උසස් ලක්ෂණ සහිත ශාකයක අංකුරයක් හරි රිකිල්ලක් හරි තමයි අපි මෙතෙන්දී පාවිච්චි කරන්නේ. ඒ තෝරා ගන්නා අංකුරය හෝ රිකිල්ල පලිබෝධ හෝ රෝගවලින් තොර වෙන්නට ඕනේ. ඒත් එක්කම මේක විශේෂයෙන්ම කියන කාරණයක් තමයි මේක වෙන් කර ගැනීමේදී දැනට පළ දරන ශාකයකින් ලබා ගැනීමත් වැදගත්.
අනිවාර්යයෙන්ම. මොකද සමහර විට ඒක එහෙම නොවුනොත් එහෙම අපිට ඒකේ කවර වාගේ ගුණයක් තියෙන කෙනෙක්ද දන්නේ ඇති වෙන්නේ. ඒ නිසා පළ දරනවා නම් අපිට තීරණය කරන්න පුළුවන් මේකේ අඹ රසයි, මේකේ පැණි දොඩම් පැණි රස තියෙනවා, එහෙම කියලා අපිට තීරණයක් අරගන්න පුළුවන්කම තියෙනවා. හරි, දැන් අපි සර් අර මට කලින් කියවෙච්ච මාතෘකාවට එමු. අපි බද්ධ කිරීම ප්‍රධාන ක්‍රම දෙකක් යටතේදී වර්ගීකරණයක් කරනවා. එතකොට අංකුර බද්ධයයි රිකිලි බද්ධයයි කියලා. ඉතින් අපි මේ අංකුර බද්ධය රිකිලි බද්ධය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා අපි අංකුර බද්ධය පොඩ්ඩක් සාකච්ඡා කරගෙන යමු ඉදිරියට.
ඔව් දුවේ පුතේ, එතෙන්දී අපි තව කාරණයක් ප්‍රසන්න සර් මම මතක් කරනවා. විශේෂයෙන්ම මේ බද්ධ කිරීම කරන්නට පුළුවන්කම තියෙන්නේ ද්විබීජ පත්‍රී ශාක සඳහා පමණයි. ඒකෙදි අපි අර 11 ශ්‍රේණියට ගියහම විශේෂයෙන්ම ඉගෙන ගන්නවා පටක සම්බන්ධයෙන්. එතෙන්දි මේ කැම්බියම් පටකය කියලා විශේෂිත පටකයක් තියෙනවා මේ ශාකවල. ඒකත් විශේෂයෙන් මේකෙදි අපි හඳුනාගෙන ඉන්නට ඕනේ. මොකද විභාගයට ඔබ ඉදිරියේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්නකොට ඒ වගේ දේවල් අහන්න පුළුවන් නිසාපෙන් මේ කැම්බියම් පටකය තමයි අතරම මේ ශාක දෙකේ මේ කොටස් දෙකේ කියන ග්‍රාහකය සහ අනුජය සම්බන්ධ වෙන්නේ කැම්බියම් පටකයෙන්.
ඔව් දැන් සයිලම ප්ලෝයම ගැන කතා කරනකොට අපිට ඒකේ මැද තියෙන්නේ කැම්බියම. එතකොට සනාල කලාපය කියලා අපි ඔක පොඩ්ජි පන්ති වලත් 7 වගේ මට හිතෙන්නේ සර් ඔක අපි අර කුඩලු ශාකයේත් එක්ක කරනවා. නමුත් අර ටිකක් ඔක අපේ පොඩ සිලබස් එකේ ටිකක් අඩුයි මේ සනාල කලාප ගොඩක් වෙලාවට පැහැදිලි වෙනවා. ඉතින් දරුවෝ ටිකක් ලොකු දරුවෝ වුණාට 10-11 පන්තිවලදී මේක පොඩ්ඩක් කතා කරන අඩුයි. ඒ නිසා පොඩ්ඩක් සමීප නැති වෙන්න පුළුවන්. එතකොට ඒක කැම්බියම කියන්නේ. එතකොට අර සනාල කලාපේ මැද තියෙන නැත්තම් අපි කියන සයිලම සහ ප්ලෝයම අතර තියෙන කොටස තමයි කැම්බියම කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේවා තමයි එකට ද්විබීජ පත්‍රී ශාකවල බැඳෙන්න දායක වෙන්නේ.
ඔව් දැන් මම අර ප්‍රසන්න සර් අහපු ප්‍රශ්නයට එන්නම්. මේ බද්ධ කිරීමේ ක්‍රම ගැන අපෙන් ඇහුවා. බද්ධ කිරීමට දුවේ පුතේ ප්‍රධාන ක්‍රම දෙකක් අපි තියෙනවා, අංකුර බද්ධය සහ රිකිලි බද්ධය කියලා. අංකුර බද්ධය කියන කේදී අපි බද්ධ කිරීම සඳහා අනුජය ලෙස යොදාගන්නේ ශාකයකින් වෙන් කරගන්නා වූ අංකුරයක්. රිකිලි බද්ධයේදී අපි බද්ධ කිරීම සඳහා අනුජය ලෙස යොදාගන්නේ රිකිල්ලක් පැන්සලක් විතර මහත අතු කැබැල්ලක් තමයි මෙතෙන්දී බද්ධ කිරීම සඳහා භාවිතා කරන්නේ.
ඔව් දැන් එතකොට අංකුර බද්ධය අපි පොඩ්ඩක් ටිකක් සවිස්තරව කතා කරොත්, එතකොට අංකුර බද්ධයේත් අර මේ අනුජය සහ ග්‍රාහකය එක කැපුම් හැඩය අනුව වර්ග කිරීමක් තියෙනවා. එතකොට පොඩ්ඩක් සර් ඒක පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමු. අපි ඉස්සරහට මේ කැපුම් හැඩය THV වගේ පියන් වගේ නම් වලින් හඳුන්වනවා. ඒකත් එක්ක කොහොමද චුට්ටක් පැහැදිලි කරන්න මේක බද්ධ කිරීමක් කරන විදිය චුට්ටක් පැහැදිලි කරගෙන ගියොත් සර්.
ඔව් දුවේ පුතේ, අපි මේ බද්ධ කිරීම සඳහා අපි අර කලින් කිව්ව පටක සම්බන්ධයක් ඇතිවන ආකාරයට ශාක දෙකක කොටස් සම්බන්ධ කිරීමනේ මෙතන වෙන්නේ. එතකොට අනුජය ලෙස තෝරා ගන්නා ශාකයට බන්ධුතා සහිත ශාකයකින් අපි අංකුරයක් වෙන් කර ගන්නවා. ඒ අංකුරය වෙන්කර ගැනීමේදී අංකුරය සහිත පොතු කැබැල්ල තමයි අපි වෙන්කර ගන්නේ. මේ අංකුරය සහිත පොතු කැබැල්ල ඊට පස්සේ ග්‍රාහක කඳේ පොතු කැබැල්ලක් ඉවත් කරලා ඒකට සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ පොතු කැබැල්ල ඉවත් කරගන්නා ක්‍රමය ගැන තමයි ඔය ප්‍රසන්න සර් අපෙන් අහන්නේ, මේ හැඩය කියලා. මේකෙදි පුළුවන්, මේකේ ආකාර කීපයක් තියෙනවා, පැලැස්තර බද්දය, ටී බද්දය, එච් බද්දය, වී බද්දය ආදී වශයෙන්. ඒක දීර්ඝ විස්තරයක් ඇත්තරම දුවපතේ ඔබට සාමාන්‍ය පෙළ විභාගය සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ප්‍රායෝගික දැනගැනීම සඳහා හොඳයි. දැන් අපි අංකුරය සඳහා වෙන් කරගත්තොත් එහෙම, උදාහරණයකට මම කියන්නම්, සෙන්ටිමීටරයක් විතර පළල, සෙන්ටිමීටර් දෙකක් දෙකහමාරක් විතර උස පොතු කැබැල්ලක් නම්, එතකොට ග්‍රාහක කඳෙත් ඒ ප්‍රමාණයේ පොතු කොටසක් ඉවත් කරලා අපි අර අංකුරය සහිත පොතු කැබැල්ල අර ඉවත් කරගත් තැනට තියලා ඉවර වෙලා බද්ධපටි වලින් වෙලීම තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ.
ඔව්, දැන් මෙතනදි සර් බද්ධපටි වෙලනවා කියන්නේ අපි ඒ සඳහා මොන වගේ බද්ධපටියක්ද පාවිච්චි කරන්න ඕන, කොයි පැත්තින්දලා කොයි පැත්තට වගේද වෙලන්නත් ඕන, පොඩ්ඩක් ඒකත් තාක්ෂණික පැත්ත චුට්ටක් පැහැදිලි කරොත් දරුවන්ට දැනගන්න.
ඔව් දෝපතේ, එතෙන්දි අඟලක් විතර පළලින් යුක්ත පොලිතින් පටියක් තමයි බද්ධපටිය ලෙස අපි භාවිතා කරන්නේ. මේ බද්ධපටිය මගින් ඒ බද්ධ කළ ස්ථානය පහළ සිට ඉහළට වෙලීමයි සිද්ධ කරන්නේ. මෙතෙන්දි මේ පහළ සිට ඉහළට වෙලීම අතිශයින් වැදගත්. හේතුව එතෙන්දි අර මේ වැසි අවස්ථාවකදී මේ බද්ධය තෙමීම වළක්වන්න තමයි මේක භාවිතා කරන්නේ. දැන් ප්‍රසන්න සර් හැබැයි අපි මේ දැන් මෙහෙම දෙයකුත් කරනවා, ඒ අනුජය ලෙස තෝරා ගන්නා වූ කොටස විශේෂයෙන් ඒක රිකිලි බද්දේදී තමයි සිද්ධ වෙන්නේ. සම්පූර්ණ පොලිතින් බෑග් එකක් දාලා ආවරණය කිරීමේ හැකියාවකුත් අපිට තියෙනවා මේ වෙලීමට අමතරව.
ඔව්, දැන් අද වන විට අපිට ජල රෝධක ද්‍රව්‍ය වැඩි වෙලා තියෙනවා, පොලිතින් වගේ දේවල්. ඒ නිසා අපිට දැන් සම්පූර්ණ ශාකයම ආවරණය කළ වුණත් දේවල් තියෙනවා පාවිච්චි කරන්න. එතකොට අර අපි කතා කරන අර හරිතාගාර වගාව තුල කියන්නේ ඉතින් අපිට ඕන විදියට පරිසරය හොඳටම වෙනස් කරගෙන අපි කරන වගාවක්. එතකොට වැස්සෙන් කරදරයකුත් නැහැ, සත්තුන්ගෙන් කරදරයකුත් නැහැ. ඒ විදියට අපිට දේවල් තාක්ෂණය අනුව වෙනස් කරගෙන තියෙනවද වර්තමාන වන විට. මේවටත් ඉතින් අලුතෙන් උපක්‍රම උනත් අපිට යොදාගෙන කරගෙන යන්න පුළුවන්. ඊළඟට අපි රිකිලි බද්දයට එමු සර්. රිකිලි බද්දයත් ඉතින් වර්ග කීපයක්ම තියෙනවා. නමුත් ඒකේ තියෙන තාක්ෂණික කාරණේ තමයි අපිට වැදගත් වෙන්නේ. අනුජය කියනකොට කුඩා කොටසක් තමයි අනුජයට ගත්තේ. නමුත් රිකිල්ලක් කියන ඊට වඩා ටිකක් ලොකු කොටසක් වෙනවා නේද? ඒකත් එක පොඩ්ඩක් පැහැදිලි කරමු, ඒකේ තියෙන වර්ගත් චුට්ටක් හඳුන්වලා.
ඔව් දුවේ පුතේ, රිකිලි බද්දේ සඳහා අපි තෝරා ගන්නට ඕනේ, මේ සඳහා විශේෂයෙන් මුලින්ම අපි ග්‍රාහකයේ සඳහා වන පැල සකස් කර ගන්නට අවශ්‍යයි. එතකොට වල් දර්ශයකින් රෝපණය කරලා අලුත් පැල මෙතෙන්දී අපි සකස් කර ගන්නවා. සාමාන්‍යයෙන් පැන්සලක් විතර මහත වෙනකන් මේ ග්‍රාහකය වර්ධනය වෙන සලස්සලා ඊට පස්සේ තමයි ඒක බද්ධ කිරීම සඳහා යොදාගන්නේ. මම ඔබේ අවධානය යොමු කරනවා පෙළපොතෙහි 34 පිටුවේ තියෙන 14:4 රූපයත් එක්ක මේක අපිට කතා කරන්න පුළුවන්. මෙතෙන්දී
සමහරට සර් මේ පෙළපොතේ අංක හැම වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා 14:4 කියන රූපේ තමයි බලන්න ඕන.
ඔව්. ඒත් එක්කම එතකොට මේ රිකිල්ල සඳහා යොදා ගන්නා වූ ශාකය අර අපි කිව්වා උසස් ලක්ෂණ සහිත ශාකයක රිකිල්ලක් අතු කැබැල්ලක් තමයි ගන්න. ඒකත් එතකොට පැන්සලක් විතර මහත අර කිව් විදියට රෝග නැති එහෙම එකක් අරගෙන ඒක කපා ගන්නවා කුඤ්ඤයක හැටියට. කුඤ්ඤයක හැඩයට කපාගෙන ග්‍රාහකය ඒ සාමාන්‍යයෙන් පොළවේ ඉඳලා අඟල් 8ක් විතර උඩින් ග්‍රාහකය තියුණු කැපුමක් මගින් කපලා හරහට එක මැදින් පැල්මක් යොදලා ඒ පැල්ම තුළට අර කුඤ්ඤය හැටියට සකස් කරගත් අනුජය ඇතුළු කිරීම තමයි මෙතෙන්දී සිද්ධ කරන්නේ. ඊට පස්සේ අර කලින් විදියටම බද්ධපටි වලින් පහළ සිට ඉහළට වෙලනවා. මෙතෙන්දී විශේෂයෙන් කරන වැඩක් තමයි අනුජයේ තියෙන පත්‍ර ටික ඉවත් කිරීම. කපලා ඉවත් කරාම අනුජය වියලී යාම වළක්වා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. සති 3ක් විතර මේ
විදිහට කියන්නේ සර් උත්සේදනය වළකිනෝ ශාකපත්‍ර අඩු වෙනකොට අපේ දරු උත්සේදනය කියන එක මට හිතෙන්නේ නැහැ කතා කරනවා කියලා සිලබස් එකේ ලොකුවට. එතෙන්දී අර ශාක පත්‍ර වලින් තමයි වැඩිපුරම උත්සේදනය නැත්නම් ජලයේ වාෂ්ප විදියට පිට වෙන්නේ. ඒක අඩු කරගන්න පුළුවන් උඩ තියෙන පත්‍ර ටික ඉවත් කරා.
ඔව් එතකොට අර විදියට බද්දපටි වලින් වෙලලා සති 3ක් 4ක් විතර තිබ්බට පස්සේ දුවේ පුතේ අපිට හැකියාව තියෙනවා අර අනුජ්ජයේ අලුතෙන් පත්‍ර ඇති වෙන ආකාරය දැක ගන්න. අනුජ්ජයේ අංකුරය වර්ධනය වෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. එතෙන්දී විශේෂයෙන් මතක් කරනවා ඒ අනුජ්ජය ඒ විදියට වර්ධනය වෙද්දී ග්‍රාහකයෙන් අලුතෙන් අතු ආවොත් ඒ අතු අපි කපලා ඉවත් කරන්නට අවශ්‍යයි. නැත්තම් අනුජයට වඩා ලොකුවට අර ග්‍රාහකයෙන් එන අතු ඇති වෙන්න පුළුවන්. ඒ විදියට මේක සුදුසු ස්ථානයක රෝපණය කරගත්තාම අපිට අර වල්දර්ශයේ ග්‍රාහකයත් එක්ක සම්බන්ධ උසස් ලක්ෂණ සහිත අනුජයෙන් උසස් ලක්ෂණ සහිත ඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
ඔව් දැන් සර් කිව්වා වගේ වටේට එන ග්‍රාහකයේ වටේට එන යම් අතු තියෙනවා නම් ඒවා ඉවත් කරගන්න අපි සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නොවුනොත් එහෙම අපි ග්‍රාහකයෙන් තමයි නව ශාකයක් විදිහට වර්ධනය වෙන්නේ. අනිත් ටික අපිට අවශ්‍ය කරන අනුජය කොටස අපිට මගහැරෙනවා. ඒක අපි පරිස්සමෙන් රැක බලා ගන්න ඕන. හරි සර් එතකොට එකේ තියෙන කැපුම් ආකාර 90 වර්ග කීපයක් තියෙනවා. ඉතින් මෙතෙන්දී නම් මේ තියෙන කුඤ්ඤ බද්දේ වගේ රූපයක් තමයි 14 රූපේ තියෙන්නේ. තවත් ක්‍රම කීපයක් තියෙනවා නේද සර්?
ඔව් මේ අනුජය කපා ගන්න ආකාරය අනුජය කුඤ්ඤයක් හැටියට කපා ගන්නත් පුළුවන්. මේ ආරුකු බද්දේදී කරනවා අර W අකුර වගේ මේ කපා ගන්න ඇත්තටම. එතකොට W අකුර වගේ ග්‍රාහකේ කපලා අනුජය කපන්න ඕන M අකුර හැඩයට. එතකොට තමයි මේ දෙක හරියට සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ.
තව අර කලින් සිලබස් වල නම් තිබුණා ආරුක්කු බද්දය, හරිත බද්දය, මේ විදිහට තවත් බද්ද ක්‍රම තිබුණා රෙකිලි බද්දේදී. දැන් අපි බලමු මේ බද්ද කිරීම වල තියෙන වාසි සහ අවාසි මොනවද කියලා පොඩ්ඩක් සාකච්ඡා කරමු සර්. මොනවද තියෙන්නේ ඒක ගැන?
ඔව් විශේෂයෙන්ම මේ ශාක බද්ද කිරීමේදී අපිට ගන්න පුළුවන් ප්‍රධාන වාසි තමයි අර අනුජයේ උසස් ලක්ෂණ සහිත නව ශාක ලබා ගැනීමේ හැකියාව. ඒත් එක්කම ඒ ග්‍රාහකයට ග්‍රාහකයේ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙන එකක් නිසා අනුජයේ ලක්ෂණ තියෙනවා පළදරද්දී හැබැයි ශාකය මූල පද්ධතියෙන් පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙනවා. ඒ නිසා බොහොම සාර්ථකව අපිට මේක පරිසරයේ වැඩි දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අර බීජ නිපදවීම හොඳින් සිද්ධ නොවෙන අපි හිතමු වද වගේ ශාකයක මේක බොහොම විචිත්‍රව කරනවා ප්‍රසන්නස. අපිට හැකියාව තියෙනවා වද රතුපාට වදමල් හැදෙන ශාකයකට අනෙකුත් වර්ණ සහිත ශාක බද්ධ කරගැනීමෙන් විචිත්‍ර වූ වද ශාකයක් ලබා ගන්න. තැඹිලි පාට, සුදු පාට, රෝස පාට
එකම මූල පද්ධතිය හිමි. නමුත් අතු ටික වෙනස්.
අතු ටික වෙනස්.
රෝසවලක් තියෙනවනේ
සර්. එහෙමත් කරනවා. ඔව්. ඒ වගේ විචිත්‍ර ශාක ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒත් එක්කම හැබැයි ප්‍රසන්න සර් පොඩි අවාසි කීපයකුත් තියෙනවා මේකේ. විශේෂයෙන්ම මේ ආයු කාලය කෙටිවීම සාමාන්‍යයෙන් වල් දර්ශයේ ශාකයක් අවුරුදු 20ක් තියෙනවා නම් ඒ තරම් කාලයක් පවතින්නේ නැහැ මේ බද්ධ කරපු ශාකයක්. ඒත් එක්කම සමහර ශාක විශේෂයෙන් අපි මේක දැන් ද්විබීජපත්‍රී ශාක වලට විතරයිනේ කරන්න පුළුවන්.
ඔව්
ඒකම එතනත් ගැටලුවක් තියෙනවා. ඒත් එක්කම දැන් දැවමය වටිනාකමක් සහිත ශාක වලට මේ බද්ධ කිරීම කළොත් ඇත්තරම දැවමය වටිනාකමක් නම් මේකෙන් ලබා ගැනීමේ හැකියාවක් නැහැ ඇත්තරම.
ඔව් දැන් අපිට සර් මේකෙන් පස්සේ ඊළඟට අපිට තියෙන්නේ පටක රෝපණය කියන විශේෂිත වර්ධක ප්‍රජනක අවස්ථාව. ඒක පොඩ්ඩක් අපි පටක රෝපණය කියන අවස්ථාව මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරොත්.
ඔව් ප්‍රසන්න සර්. පටක රෝපණය කියන වචනාර්ථයේම තියෙනවා පටකයක් රෝපණය කර ගැනීම. මෙතෙන්දී ශාකයක වර්ධක පටක කොටසක්. ශාකයකින් ලබා ගන්න ඕනෑම ජීවි වර්ධක පටක කොටසක් විශේෂිත රෝපණ මාධ්‍යයක් තුල තබලා ඒක ඒක තුල වගා කර ගැනීමේ හැකියාව තුන වර්ධනය කර ගැනීමේ හැකියාව. එහෙම විශේෂිත රෝපණ මාධ්‍යයක් තුල මේ වර්ධක පටක කොටස සකස් කරගත්තාම ඒ කියන්නේ අංකුර කොටසක් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් මූලාග්‍ර කොටසක් වෙන්නට පුළුවන්, පාර්ශ්වික අංකුර කොටසක් වෙන්නට පුළුවන්. මේ විදිහේ ඕනෑම කොටසක් මේකට යොදා ගන්න පුළුවන් වර්ධක කොටසක් නම්. ඒක වර්ධනය කරගෙන ඒ වර්ධනය කරගත්තාම ඒකට අපි කියනවා කිනකය කියලා. මේ කිනකය නැවත කැබලිවලට කපලා වෙනත් රෝපණ මාධ්‍යවල සකස් කරගත්තාම අලුත්ින් පැල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේකේ විශේෂිතම කාරණය තමයි ප්‍රසන්න සර්, එක ඉතා කුඩා පටක කැබැල්ලකින් අපිට පැල 100 ගණනක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
ඔව්, දැන් එතෙන්දී මේ පොතේ සඳහන් වෙලා තියෙනවා බලන්න 35 වෙනි පිටුව අංක වෙනස් වෙන්න පුළුවන්. කලින් කිව්වා වගේ ඒ රෝපණ මාධ්‍යයක තියෙන ඕන දේවල් ටිකක් තියෙනවා, සුක්‍රෝස්, ඛනිජ ලවණ, විටමින්, වර්ධක ද්‍රව්‍ය, අර නවේශේනිය සර් මතක් කරා වගේ අර අපි කතා කරපු වර්ධක ද්‍රව්‍ය, ඒවා යොදාගෙන තමයි රෝපණ මාධ්‍ය සකස් කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි සර් මේකේ අර පියවර කීපයක් තියෙනවා නේද? එතකොට කොහොමද මේ පියවර හතර පොඩ්ඩක් පැහැදිලි කරොත් මේක වෙන්නේ කොහොමද කියන එකත්?
ඔව්, ඒක තමයි ප්‍රසන්න සර් මම අර කිව්වේ කිතියෙන් මෙහෙම. ඒ කියන්නේ ඒ වර්ධක පට කොටසක් අරගෙන ඒක අපි විශේෂිත රෝපණ මාධ්‍යයක ජීවාණුහරණය කළ තත්ත්වයට තේ වර්ධනය කිවීමට සලස්වනවා. ඒ වර්ධනය වුණාට පස්සේ ඒකට අපි කියන්නේ කිනකය කියලා. මේ කිනකය කියන කොටස අපිට කැබලිවලට කපලා වෙනත් රෝපණ මාධ්‍යවල සිටුවා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ කිනකයේ ඇති වෙන අංකුර අර කුඩා රෝපණ මාධ්‍ය සහිත මේක පරීක්ෂණවල වෙන්න පුළුවන්, ප්ලාස්කු තුළ වෙන්න පුළුවන්, ඒ වගේ ජීවාණුහරණය කළ විශේෂිත බඳුන්වල මේවා අපිට රෝපණ මාධ්‍ය තුළ වගා කරන්න පුළුවන්. එහෙම කරලා ඊට පස්සේ ටිකක් වර්ධනය වුණාට පස්සේ මේ නවශාක ඒ කුඩා පැල සුදුසු රෝපණ මාධ්‍යවල වගා කරලා පරිසරයට සූදානම් කිරීම සිද්ධ කරනවා. පරිසරයට ගැළපෙන විදිහට ඒවා අනුවර්තනය වීමට සලස්වනවා. ඊට පස්සේ අපිට පැල ලබා ගන්න හැකියාව තියෙනවා.
එහෙනම් සර් දැන් අපි යමු මේ පටක රෝපණයේ තියෙන වාසි මොනවද කියලා පොඩ්ඩක් සාකච්ඡා කරමු. එතකොට පටක රෝපණය අපිට වාසිදායක වෙන්නේ කොහොමද?
ඔව්, විශේෂයෙන්ම ප්‍රසන්න සර් මෙතෙන්දී මේ පටක රෝපණයේ තියෙන ප්‍රධානතම වාසි කීපයක් අපිට සාමාන්‍ය පෙළ විභාගයේදී අහනවා. විශේෂයෙන්ම පටක රෝපණය අර මෞෂාකයෙන් අපි එකම එක පුංචි අංකුරයක් අරගෙන ඒකෙන් පුළුවන්නේ එකම එක පුංචි වර්ධක කොටසක් අරගෙන, ඒතර මෞෂාකයට වෙන හානිය ගොඩාක්ම අඩුයි. ඒත් එක්කම මෞෂාකයේ ලක්ෂණවලට සර්වසම දුහිත්‍රූ පැල විශාල සංඛ්‍යාවක් ඇති කරගන්න පුළුවන්. එතකොට මේ රබර් වගේ ශාකයක් ගත්තොත් එහෙම ඒකේ ඒ විදිහට හැකියාව තියෙනවා විශාල පැල ප්‍රමාණයක් ලබා ගන්න.
ඕ, දැන් අපිට අද ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. එහෙනම් සර් අපි ඉදිරි දිනයකදීත් නැවත මේ කොටස් ගැන සාකච්ඡා කරමු. එහෙනම් ඔබ සැමට ආයුබෝවන්.